ඔබ SBS සිංහල ගුවන් විදිලිය සමකෙන්
කොරෝනා වසංගතයට එරෙහිව නිෂ්පාදනය කරන එන්නත් පිළිබඳව අපි කතා බහ කරනවා මේ කාලවකවානුවේදී වැඩිපුරම. ඉතින් ඔස්ට්‍රේලියාවත් ඔන්න ලබන සතියේ ඉඳලා, කියන්නේ පෙබරවාරි මාසේ 22 වෙනිදා සඳුදා ඉඳලා ප්‍රථම වතාවට කොරෝනා එන්නත් ලබා දීමේ වැඩසටහන ආරම්භ කරනවා. ෆයිසර් එන්නතින් තමයි මේ ක්‍රියාවලිය ආරම්භ කරන්නේ. ඉතින් අපි හිතුවා මේ ඔස්ට්‍රේලියාවට මුලින්ම ළඟා වෙච්ච, ඔස්ට්‍රේලියාව මුලින්ම ජනතාවට ලබා දෙන ෆයිසර් කොරෝනා එන්නත පිළිබඳව ඔබව මූලික වශයෙන් දැනුවත් කරන්නට මේ සඳහා අපි සම්බන්ධ කරගන්නවා මේ මොහොතේදී මෙල්බන් නුවර වෛද්‍ය ලලිත් බදුරලිය මහතාව. අයිබෝන් කියලා පිළිගන්න ඔබතුමාව අපේ වැඩසටහනට.
අයිබෝන් මාදුර.
හොඳයි වෛද්‍යතුමනි, අපි මුලින්ම පැහැදිලි කරගමු මේ ෆයිසර් කොරෝනා එන්නත කියන්නේ කුමන ආකාරයේ එන්නතක්ද? ඒ වගේම දැන් අනෙකුත් මේ වන විට නිෂ්පාදනය කරලා තියෙන කොරෝනා එන්නත් සමග සංසන්දනය කරනකොට මේ ෆයිසර් එන්නතේ තියෙන විශේෂත්වය කොහොමද කියලා අපි මුලින්ම පැහැදිලි කරගමු.
ඔව් මදුර, මේ මේ අද වෙනකොට ලෝකේ පුරාම විවිධ රටවල මේ COVID-19 වෛරසය සඳහා එන්නත් 11ක් ලියාපදිංචි කරලා තියෙනවා විවිධ රටවල. ඉතින් ඒ අතරින් පළමුවෙන්ම වගේ ලියාපදිංචි කරපු එන්නත තමයි මේ Pfizer BioNTech කියන එන්නත. මේ එන්නත හදන්න පටන් ගත්තේ 2020 ජනවාරි මාසේ 10 වෙනිදා. ඒ වගේම දෙසැම්බර් මාසේ මුල් සතියේදී එය විවිධ රටවල ලියාපදිංචි කළා මේ එන්නතක් විදිහට. එතකොට මේ වෙන විට රටවල් 57ක් Pfizer N Biotech එන්නත ලියාපදිංචි කරලා තියෙනවා. මේ වෙන විට මිලියන 50කට වඩා එන්නත විදලා තියෙනවා. ඒ වගේම මේ අවුරුද්ද තුළ මෙම එන්නත බිලියන 2ක් මාත්‍රා නිපදවන්නේ අය කටයුතු කරනවා. ඉතින් මේ එන්නත හරිම සුවිශේෂී. මේ තමා අපි අතරට එන පළමු වන mRNA එන්නත. ඉතින් මේ mRNA එන්නත් හරිම සංවේදී ආලෝකයට, තාපයට සහ මේ සෙලවීමට. ඒ නිසා තමා මේ එන්නත අපිට ගබඩා කරන්න වෙන්නේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් රින 70-90 අතර තමයි ගබඩා කරන්න පුළුවන්. ඒ ආයු කාලය වෙන්නේ මාස 6ක් විතරයි. තාපයට නිරාවරණය වෙච්ච ගමන් එන්නතේ ජීව ගුණය නැති වෙලා යනවා. ඉතින් සාමාන්‍ය එන්නත් තබන ශීතකරණයක දවස් 5ක් පමණයි තියන්න පුළුවන්. ඒ වගේම පරිසර උෂ්ණත්වයේ පැය කීපයක් තමයි තියන්න පුළුවන්. ඉතින් මේ නිසා මේ අධිශීතකරණයක තබන්න ඕන, නැත්තම් ඍණ 70ක පමණ උෂ්ණත්වයක තබන්න ඕන එන්නතක්. මෙවැනි එන්නතක් අපි මීට කලින් ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පාවිච්චි කරලා නැහැ. මේ එන්නත ප්‍රවාහනය කරන්නේ ඍණ 70ක පමණ උෂ්ණත්වයක වියලි අයිස් වටේට ඇසුරුම් කරලා මේ වියලි අයිස් නිපදවන්නේ මේ කාබන් ඩයොක්සයිඩ් ද්‍රව බවට පත් කරලා ඒකෙන් තමයි මේ වියලි අයිස් නිපදවන්නේ. දෙවෙනි සුවිශේෂ කාරණේ තමයි මේ එන්නත මෙය බහු මාත්‍රා එන්නතක්. එහෙම නැත්නම් মালටි ඩෝස් වැක්සිනේෂන් එක. ඒ කියන්නේ ඔස්ට්‍රේලියාව තුළ බොහෝ විට අප භාවිතා කරන්නේ එක කුප්පියක්, එක වයල් එකක් එක රෝගියෙක්ට. නමුත් මේ එන්නත පැමිණෙන්නේ බහු මාත්‍රා. ඒ කියන්නේ එක කුප්පියකින් 6 දෙනෙකුට එන්නත් කරන්න තමා මෙම එන්නත නිපදවලා තියෙන්නේ. ඊට හේතුව තමා ඉතා කුඩා කාලයක් තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් නිපදවීමත්, ඒට යන මුදල සහ ප්‍රවාහනය සඳහා වෙන ඒ පිරිවැය අඩු කිරීම සඳහා. ඊට අමතරව පරීක්ෂණවලින් පෙන්වලා තියෙනවා 95%ක්ම කෝවිඩ් දරුණු රෝග ලක්ෂණවලින් වළක්වන්න හැකියාව තියෙනවා කියලා. ඒ වගේම අපි දන්නවා මේ පහුගිය දිනවල ඊශ්‍රායලයෙන් ලැබුණු පරීක්ෂණ ප්‍රතිඵල අනුව ඒ අය තමා වැඩිම පිරිසකට මේ එන්නතු විදලා තියෙන්නේ. ඒ අය කියනවා 90%කටත් වඩා රෝග ලක්ෂණත් මෙයින් පාලනය වෙනවා කියලා.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට කතා බහ කරමු. දැන් මේ ෆයිසර් කොරෝනා එන්නත පුද්ගලයෙකු ලබා ගත යුතු ආකාරය සම්බන්ධයෙන්.
ඔව්, මේ අධිශීතකරණය කරන එන්නත් කුප්පි එක ක්‍රේ එක තැටි එක කුප්පි 195ක් පැමිණෙනවා. ඒ එක කුප්පියක් 6 දෙනෙකුට ප්‍රමාණවත්. ඉතින් මේ සකසා ගන්නා ලද මේ එන්නත මේ වෙනත් එන්නත් දෙන විදිහටම මේ උඩ බාහුවේ මාංශ පේශියට තමයි අපි එන්නත් කරන්නේ. මේ එන්නත සකසා ගැනීමේදී අතිශයින්ම අපි සැලකිලිමත් වෙනවා. මොකද ඒ ආලෝකයට සංවේදී, ඉතින් හිරු එළියට නිරාවරණය කරන්න බෑ. ඒ වගේම මේ අධික සැලවීමටවත් යොමු කරන්න බෑ මේ එන්නත. එහෙම වුණොත් ඒ ජීව ගුණය අඩු වෙලා යනවා. මේ එන්නත ඇත්තටම මේ මාත්‍රා දෙකකට නැත්තම් එන්නත් දෙකකට ලබා ගන්න ඕනේ. පළමුවෙනි එන්නත ලබා ගත්තට පස්සේ සති 3කට පස්සේ තමයි දෙවෙනි එන්නත ලබා ගන්න පුළුවන්. අවම කාලය තමයි සති 3, උපරිම කාලය දැනට අපට කියන්න බෑ. ඒ වගේම මෙම එන්නතේ උපරිම ආරක්ෂාව ලැබෙන්නේ දෙවෙනි එන්නත ලබාගෙන 30ක් පවුනාට පස්සේ. ඒ කියන්නේ දෙවෙනි එන්නත පස්සේ දවස් 7කට පස්සේ මේ එන්නතෙන් ලැබෙන උපරිම ආරක්ෂාව, ඒ කියන්නේ 95%ක් දක්වා වෙන ආරක්ෂාව ලැබෙනවා.
හොඳයි වෛද්‍යතුමනි, අපි ඊළඟට තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් පිළිබඳව අවධානය යොමු කරොත් එහෙම, දැන් බොහෝ දිනකට තිබෙන ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි දැන් මේ ෆයිසර් කොරෝනා එන්නත ලබා ගත්තට පස්සේ COVID-19 වෛරසය තමන්ට ආසාදනය වෙන්නේ නැතිද කියන කාරණාව. මේක ගැන අපි පැහැදිලි කිරීමක් කරොත්.
මදුර, අපි මේ එන්නතේදී වෛරසය කිසිසේත්ම එන්නත් කරන්නේ නැහැ. එතකොට එන්නත මගින් වෛරසය ආසාදනය විය නොහැකි. දෙවෙනි කාරණය තමයි මේ 95%ක් සාර්ථක එන්නතක්. ඒ කියන්නේ මේ එන්නත ලබාගත් කෙනෙකුට 95%කින් ආරක්ෂාව ලැබෙනවා.
ඔව්, දැන් තවත් ප්‍රායෝගික ප්‍රශ්නයක් තමයි මේ ඕනම එන්නතක් සම්බන්ධයෙන්. ඒ එන්නත විදගත්තට පස්සේ තමන්ට ලැබෙන අතුරු විපාක නැත්නම් සයිඩ් ඉෆෙක්ට්ස් පිළිබඳව බොහෝ දෙනා වද වෙනවා. අපි ෆයිසර් කොරෝනා එන්නතේ අතුරු විපාක පිළිබඳවත් අවධානය යොමු කරොත්.
මදුර, මේ එන්නත ලබා ගන්න පුළුවන් අය ගැන අපි මුලින් කතා කරමු. වයස 16ට වැඩි අයට තමයි මේ එන්නත අනුමත වෙලා තියෙන්නේ. එතකොට වයස 16ට වැඩි ඕන කෙනෙකුට මේ එන්නත ලබා ගන්න පුළුවන්. හැබැයි ලබාගත නොහැකි අවස්ථා දෙකක් ඒගොල්ලෝ සඳහන් කරනවා. ඒ තමයි මේ එන්නතට කලින් අධික අසාත්මිකතාවයක් දක්වලා තිබෙනවා නම්, ඒ වගේම මේ එන්නතේ සංඝටකවලට අධික අසාත්මිකතාවයක් දක්වලා තියෙනවා නම් ඒයට මේ එන්නත ලබා ගන්න බෑ. මේ සංඝටක ගැන කතා කරාම සංඝටක දෙකක් ප්‍රධාන කොට සැලකෙනවා. එකක් තමයි PEG, ඒ කියන්නේ පොලිඑතිලීන් ග්ලිසරෝල් කියන එක. ඒ වගේම අනිත් සංඝටකේ තමයි පොලිසෝබේට් කියන එක. මේ PEG කියන සංඝටකය අපි පාවිච්චි කරන දන්තාලේපවල, ෂැම්පුවල, සමේ අතුරන ක්‍රීම් වර්ගවලත් තියෙනවා. ඉතින් යම් කෙනෙක් මේ PEG කියන රසායනික ද්‍රව්‍ය වලට අසාත්මිකතාවයක් තිබෙනවා නම්, දරුණු අසාත්මිකතාවයක් තියෙනවා නම් මේ එන්නත ලබා ගන්න බෑ. ඊට අමතරව තමන්ට රුධිරයේ කැට ගැසීමේ අඩු වීමේ ප්‍රවණතාවයක් තිබෙනවා නම්, විශේෂයෙන්ම ඔය බ්ලඩ් පිනර්ස් රුධිරය මෘදු කරන ඖෂධ ලබා ගන්න ඉන්නවා නම්, ඒ අයත් තමන්ගේ වෛද්‍යවරයා එක්ක මේක කතා කරලා බලන්න ඕනේ. ඊට අමතරව මේ ප්‍රතිශක්තිය අඩු අයට මේ එන්නත ලබා ගන්න පුළුවන් ඒ කිසිම ප්‍රශ්නයක් නැහැ. කෙනෙක් අධික ලෙස අසාත්මිකතාවයක් කලින් ඇති වෙලා තියෙනවා නම් ඒ අයට මේ ඇඩ්‍රිනලින් කියන ඖෂධය නැත්තම් එපිපෙන් කියන ඖෂධය ලබා දීලා තියෙනවා නම් ඒ අයට මේ එන්නත ගන්න පුළුවන්. නමුත් මේ එන්නත අරගෙන පැය භාගයක් ඒ එන්නතගත් ස්ථානයේම රැඳී සිටින්න ඕනි. ඒ එන්නත දුන්න අයට මේ අයව පරීක්ෂා කිරීම සඳහා සාමාන්‍යයෙන් එන්නත ලබා ගත්තට පස්සේ විනාඩි 15ක් රැඳී සිටින්න ඕනේ එන්නතගත් ස්ථානයේ. නමුත් කලින් විශාල ලෙස අසාත්මිකතාවයක් තිබ්බය පැය භාගයක් විනාඩි 30ක් රැඳී සිටින්න ඕනේ. ඊට අමතරව වෙන කිසියම් එන්නතක් දින 14ක් ඇතුළත ලබාගෙන තියෙනවා නම් ඒ අයටත් මේ එන්නත ඒ අවස්ථාවේදී ලබා ගන්න බෑ. ඒ වගේම මේ එන්නත ලබා ගත්තට පස්සේ දින 14ක් ඇතුළත වෙන එන්නතක් ලබා ගන්න බෑ. ඒ වගේම සමාජයේ මේ ප්‍රශ්නයක් තියෙනවා, මේ ගර්භණී මව්වරුන්ට කිරි දෙන මව්වරුන්ට මේක ගන්න පුළුවන්ද කියලා. ඒ ඇයට ගන්න බැරි කමක් නැහැ. නමුත් අපිට ලැබිලා තියෙන පරීක්ෂණ ප්‍රතිඵල ඉතාමත්ම පොඩි ප්‍රමාණයක්. ඒ අය පවුලේ වෛද්‍යවරයා එක්ක කතා කරලා ගන්නවා නම් තමයි වඩා හොඳ. මීට අමතරව වයස 85ට වැඩි කායිකව දුර්වල ඉන්න අයට ඒ අයටත් තමන්ගේ වෛද්‍යවරයා එක්ක කතා කරලා මේ එන්නත ලබා ගන්නවා නම් තමයි හොඳ. අපි අතුරුඵල ගැන ගත්තාම හැම එන්නතකම යම් කිසි හෝ ඉතාමත්ම සුළු වශයෙන් හෝ මේ අතුරුඵල දකින්න පුළුවන්. ඉතින් මේ ෆයිසර් එන්නතෙත් අපිට සමහර අතුරු විපාක දකින්න පුළුවන්. ගොඩක් වෙලාවට අපිට දකින්න ලැබෙන්නේ ඒ එන්නත විදපු ස්ථානේ වේදනාවක් ඇති වෙනවා. ඉතින් ඒ 80%ක් වගේ වැඩි අගයකට යන්න පුළුවන්. ඒ වගේම එන්නත ලබා ගන්න දෙන්නේකින් එක්කෙනෙකුට ඔළුවේ කැක්කුම, ඇඟේ මහන්සිය වගේ දේවල් ඇති වෙන්න පුළුවන්. 30%කට විතර මේ මාංශ පේශී වල වේදනාව ඇති වෙන්න පුළුවන්. ඒ වගේම 5න් 1කට පමණ මේ හන්දි වල වේදනාවත්, සෑම 10න් 1කෙනෙකුට පමණ උනත්, ඒ වගේම ඒ එන්නත විදපු ස්ථානයේ පොඩි ඉදිමීමකුත් ඇති වෙන්න පුළුවන්.
හොඳයි, අපි කතා බහ කරමින් පසුයේ මේ ෆයිසර් කොරෝනා එන්නත සම්බන්ධයෙන්. මොකද ලබන සතියේ ඉඳලා නැත්නම් පෙබරවාරි මාසයේ 22 වෙනිදා සඳුදා ඉඳලා ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වතාවට කොරෝනා එන්නත් කරන වැඩසටහන ආරම්භ වෙනවා. ඉතින් ෆයිසර් කොරෝනා එන්නත තමයි ලබා දෙන්නේ. ඉතින් මේ එන්නත පිළිබඳව තමයි අපි SBS සිංහල ගුවන්විදුලෙන් කතා බහ කරේ. මේ සාකච්ඡාවට අපි සම්බන්ධ කරගත්තේ මෙල්බන් නුවර වෛද්‍ය ලලිත බදුලිය මහතාව. වෛද්‍යතුමනි, ඉතාමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට බොහොම පැහැදිලිව ඉතාමත් පුළුල් ආකාරයෙන් මේ ෆයිසර් කොරෝනා එන්නත පිළිබඳව දැනුවත් කිරීමක් අපේ අසන්න වෙනුවෙන් ගෙනාවට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව follow කරන්න.